2011 9 මාසේ 6 වෙනිදා අඟහරුවාදා භාවනා වැඩසටහන. නිවනේ ස්වභාවයන් පිළිබඳව පින්නතුන් දන්නවා. ඒ කරුණ පිළිබඳව හොඳ දේශනාවකට තමයි මේ අහුම් ගන්න දුන්නේ. නිවනේ ස්වභාවයන් පිළිබඳව. එතකොට බොහෝ දෙනෙක් නිවන් දකින්න ඕනේ, නිවන් සප ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට නිවන ස්වභාවය මොනවද කියලා හරි තේරුමක් නැහැ ගොඩක් දෙනෙකුට. ඉතින් මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක බුදු කෙනෙක් බණ කියනකොට තේරෙනවයි කියනවනේ. අන්න එහෙම එකක් තමයි නිවන කියලා බොහෝ දෙනෙකුගේ හැඟීම තියෙන්නේ. එහෙම නෙවෙයි, නිවනේ ස්වභාවයන් ඔන්න කියලා දුන්නා. අහස ආශ්‍රිත කරගෙන, අහස මුල් කරගෙන, අහසේ හැඩ යන්නවල මුල් කරගෙන කියලා දුන්නා. ඒ අනුව දැන් ඉතින් නිවනට පාත්‍ර වෙන්න, එහෙම නැත්නම් ඒ ලෝකෝත්තර ධර්මයට පාත්‍ර වෙන්න, නිවනට පත් වෙන්න තමයි මේ වැඩසටහන අපි පවත්වන්නේ. නිවන් දකින්න, එහෙම නැතුව බණහාර ගිහිල්ලා වෙන කාලෙකදී දකින්න එහෙම නෙමෙයි. මේ මොහොතේ හෝ මේ ධර්මයේ මෙනෙහි කරන ඕනම මොහොතක ඒ නිවන් ධර්මයේ අවබෝධ කරගන්න. ඒ නිවන් ධර්මයේ මට්ටම් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. මාර්ගඵල හතරක් තියෙනවා. එතකොට ප්‍රාථමික මට්ටමේ අවබෝධයක් ලැබුවයි කියලා රහතන් වහන්සේ කෙනෙක්ගේ ගුණ පහළ වෙන්නේ නැහැ. හැබැයි ප්‍රාථමික මට්ටම කියලා කියන්නේ මොකද්ද? සෝවාන් මාර්ගඵලය. ඒ ඵලයට පත් වුණාම වරප්‍රසාද ගොඩක් හම්බ වෙනවා. ප්‍රධාන වරප්‍රසාදය තමයි සතර අපායේ යන්නේ. සුගතිගාමීත්වයම විතරයි. ඒ කියන්නේ තමන්ට කැමැතිසේ ඍසිසේ රසර සසර සැරිසරන්නට පුළුවන් මහ බලයක් ලැබෙනවා. එතෙන්දී පැහැදිලි කරන්න පුළුවන් තමන් මනස තමන්ගේ කරගත්ත කෙනෙක්. තමන්ගේ මනස තමන්ගේ කරගත්ත කෙනෙක්, තමන්ට හසුරවන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මනසේ අයිතිවාසිකම් කියන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මනස දකින කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා යාට ඒ සසර ලොකු වරප්‍රසාදයක්, ලොකු දෙයක් තියෙනවා. ඒක සමත භාවනා කියලා තියෙනවා. මේ සමත භාවනාවන් වල කරන්නේ හිත සෞම්‍ය කරනවා, සැහැල්ලු කරනවා, සහනයටපත් කරනවා, ඒකාග්‍රතාව කරනවා, ප්‍රීතිමත් බවට පත් කරනවා. ඒව තියෙනවා. සමත භාවනාවකේ ලක්ෂණ තියෙනවා. ඒව උදා කරගන්න කෙනෙකුට පුළුවන්. ඒකත් බොහෝම උපකාරකයි. සංසුන් මනසක් තිබුණොත් ඒකත් උපකාරකයි. දැන් විදර්ශනා භාවනා කියලා කියන්නේ ඒකේ වචනේම බලන්න තියෙන අරුත විමර්ශනය කිරීම. විමර්ශනය කිරීම. එතකොට එදා විමර්ශනයට භාජනය වීම තුලින් තමයි, කිරීම තුලින් තමයි හැම රහතන් වහන්සේ නමක්ම, රහත් මිහිණින් වහන්සේ නමක්ම ලෝකේ පහළ වුණේ විමර්ශනයේ. දැන් විමර්ශනය තමයි අඟුලිමාල හාමුදුරුවන්ටත් මුලින්ම ලබා දුන්නේ. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ කිව්වා. ඒ කියන්නේ ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ කියලා කිව්වහම ඇවිදින ගමන් කියපු කතාව මොකද්ද කියලා කල්පනා කරන්න පටන් ගත්තා. ඒකට කියනවා විදර්ශනා කරනවා කියලා. එතකොට අපිට බුදුදහමේ නිවන් දකින්න උවමනා කරන්නේ නුවණ. ඒ කියන්නේ පඤ්ඤාවන්තස්ස අයන්නම්. හෘදය නෙමේ, සංවේදීතාවේ නෙමේ. දැන් ගීතයක් අහනකොට අපි නුවන් නෙමෙයිනේ යොදවන්නේ. මොකද්ද යොදවන්නේ? සංවේදීතාවය. විඳින්න, ඒක රසේ විඳින්න යොමු කරන්නේ. නමුත් බණ ධර්ම අහනකොට සංවේදීතාවය නෙමෙයි අපි යොමු කරන්නේ, නුවණ. නුවණ පඤ්ඤාවන්තස්ස ආයන් ධම්මෝ. මාගේ ධර්මයේ ප්‍රඥාවන්තය. එතකොට ඥාන දර්ශනයක් තමයි, ඥාන දර්ශනයක් තමයි නිවන කියලා කියන්නේ. ඥාන දර්ශනය. රහතන් වහන්සේ කෙනෙක් වුණත්, මාර්ගඵලලාභී කෙනෙක් වුණත්, එයාගේ පිටින් හරි වෙන ක්‍රමවේදයකින් හරි දකින්න පුළුවන් කමක් නැහැ. දැන් මෙතන ඉන්න අයගේ ඥාන දර්ශනේ මොන මොන විදියද කියලා මේ මතු පිටින් එක්කෙනෙකුටවත් පේන්නේ නැහැ. එක් එක් තරාතිරමේ, එක් එක් ප්‍රමාණයේ, එක් එක් කුසල ශක්තියන්වල තමයි ඥාන දර්ශනේ තියෙන්නේ. එතකොට ඥාන දර්ශනයක් තමා විසින්ම තමන්ගේ මනස නුවණ නිරවුල් කර ගැනීමක් තමයි නිවන් දකින්න කියලා අපි කරන්නේ. එතකොට අපි නිවන හැටියට පැහැදිලි කරන්නේ අසංකත ධර්මයක්. අසංකත කියන්නේ මොනවද? සංකේත නැහැ. අසංකත. සංකේත කියන්නේ මොනවද? සංකේත කියලා කියන්නේ හැම දෙයක්ම මේ ලෝකේ තියෙන සංකේතයක්. වර්ණයක් කියන්නේ සංකේතයක්. ශබ්ද සංකේත තියෙනවා. ගන්ධ සංකේතයක් ලබා දෙනවා. රස සංකේතයක් ලබා දෙනවා. ස්පර්ශය සංකේතයක් ලබා දෙනවා. දැන් අපි ස්පර්ශයේ සංකේත කියන්නේ මොනවද? සිලිඳු නම් සිලිඳුයි, ගොරෝසු නම් ගොරෝසුයි, රස්නේ නම් රස්නේයි, සීතල නම් සීතලයි කියලා මේ සංකේතේ. මොකද්ද සංකේතේ? සීතලයි, රස්නේ. නහයට ලැබෙනවා දුර්ගන්ධයි, සුගන්ධයි. දිවට දැනෙනවා තිත්තයි, පැණි රසයි. ඇහැට දැනෙනවා සංකේතේ ලස්සනයි, අවලස්සනයි. ඒ වගේම හැඩයක්, ස්වරූපයක්, වර්ණයක් අපිට ගෙනල්ලා දෙනවා, සංස්කාරයක් ගෙනල්ලා දෙනවා. එතකොට ඒකට කියනවා සංකේත. අසංකත සංකේත නැති. එතකොට සංකේතයක් තියෙන හැමතැනින්ම වේදනාවක් ගලාගෙන එනවද නැද්ද? අනිවාර්යයෙන්ම සංකේතයක් තියෙන තැනකින් වේදනාවක් ගලාගෙන එනවා. ඒ වේදනාව ප්‍රභේදී වෙන්න පුළුවන්, සුඛ දුක්ඛ කියලා බෙදෙන්න පුළුවන්. එතකොට අසංකත තැනක, සංකේතයක් නැති තැනක වේදනාවක් ගලාගෙන එයිද හිතට? වේදනාවක් ගලාගෙන එන්නේ නැහැ. සුඛ වේදනාවක් ගලාගෙන එන්නෙත් නැහැ, දුක්ඛ වේදනාවක් ගලාගෙන එන්නෙත් නැහැ. එතකොට හිතට ඇති වෙන්නේ ලොකු සහනයක්, ලොකු සැහැල්ලුවක්. ඒ නිසා නිවන් දක පුතුමෝ සැප විඳින්නෙත් නැහැ, දුක් විඳින්නෙත් නැහැ. සැපෙනු දුකෙනු දෙකෙන්ම නිදහස් වෙලා ඉන්නෝ. වේදනාවක් නැහැ, පිච්චිල්ලක් නැහැ, මොනම ආකාරයේ කිව්වත් මානසික දැවීමක් නැහැ ඒ උතුමන්ට. අන්න ඒ தത്വෙට තමයි අපේ මනස පමුණවා ගැනීම සඳහා, අපි ඥාන දර්ශනේ උදා කර ගැනීම සඳහා ඒ අතින්ත්‍ය ධර්මය, අනන්ත වූ ධර්මය, නිමාවක් නැති ධර්මය පිළිබඳව නුවණ යොදවන්නේ, ඒ පිළිබඳව පරේක්ෂණය කරන්නේ, ඒ தത്വයට අපේ මනස මුදවා හරින්න, එහෙමත් නැත්නම් අපේ මනස එතෙන්ටපත් කරවන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. මොකද්ද අපේ උත්සාහය? දැන් මනස වැරදි තැනකයි ඇලිලා තියෙන්නේ. මනස ඇලිලා තියෙන්නේ අස කන නාසය දිව ශරීරයේ මන කියනවා වූ ඉන්ද්‍රියන් 6. එතකොට එතනින් ගලවලා තමයි අපි අර නිවනේ මනස පිහිටවන්නට උත්සාහ කරන්නේ. දැන් මේ තියෙන උත්සාහය මොකද්ද? මේ ඉන්ද්‍රියන් 6ට ඇලිච්ච මනස ගලවන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් තවම බලන්න ඕන, තමන් ඇලිලා ඉන්නේ රූපවලටද, ශබ්දවලටද, ගන්ධවලටද, රසවලටද, ස්පර්ශවලටද, සිතුවිලි මනෝ සංකාරවලටද, ඒවයින් හටගත්ත අනේකාකාර කෙලෙස් ධාමයන් තියෙනවා නම් බලන්න ඕන. බලලා ඒ කෙලෙස් ධාමයන් තුලින් තමන්ට බාධාවක් ඇති වෙන හැම ක්ලේශයක්ම මේ අපි මැඩපවත්වන්නට ඕන. ඒක හරියට මේ වගේ. දැන් ගමනක් යනකොට මුහුණට එනවනන්නේ වාහනයක්, ඒ වාහනේ ටක් ගාලා අයිනට වාහනේ හරවලා ගන්නෙ. එහෙම නැතුව මේ ඈත තියෙන වාහන ඇඟට එනවයි කියලා හිතාගෙන වාහනේ අයිනට ගන්නෑ. එහෙම නැත්තම් පාරේ වාහන තියෙනවයි කියලා වාහන පදවන්න නැතුව ඉන්නෙත් නෑ. තේරුණානේ? එතකොට මං එයින් අදහස් වෙන්නේ, මට කෙලෙස්යක් එනකන් කියලා බලාගෙන ඉන්නෙත් නෑ. දැන් වාහනයක් පදවන කෙනෙක් බලාගෙන ඉන්නවද මේ වාහනේ ඇඟට එනකම්? එන්නේ. ඒ වගේ අපිට හමු වුණු ternary බාධාවක්, ඒ බාධාවයි බිඳලන්නේ. එහෙම නැතුව බාධාවල් හොයාගෙන යන්නේ නැහැ. බාධාවල් බලාපොරොත්තු වෙමින් ඉන්නේ නැහැ. ඒ මොහොතේදී අපි මේ හොයාගෙන යන නිවනේදි ගමනේදී යද්දී, හොයාගෙන යද්දී ඒ අවස්ථාවේදී අපිට පැමිණෙන බාධාවයි අපි මඟ හරින්නේ. එහෙම නැතුව වෙන ඈතති අනාගතයේ තියෙන බාධාවල් වලටත් නෙමෙයි මේ ඒවි කියලා බලාපොරොත්තු වෙනවත්, උන දෙයකක් වෙනවෙන්වත් නෙමෙයි අපි ක්‍රියා කරන්නේ. එතකොට හිතේ කෙලෙස් නැහැ කියලා, හිත සංසුන් කියලා නිවන් අවබෝධ වෙන්නේ නැහැ. තමන් අර තමන්ගේ තියෙන මමත්වය එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය බිඳහැරලාන තුරුම තමන්ට ඒ නිදහස නැති වෙනවා. ඒකෝර සක්කාය දිට්ඨිය බිඳලාන්න පුළුවන් ශක්තියක් ලෝකේ තියෙනවා. සක්කාය දිට්ඨිය පෝෂණය කරන්න පුළුවන් ශක්තියක් ලෝකේ තියෙනවා. මේ ශක්තියින් දෙක හොඳට අඳුන ගන්න. සක්කාය දිට්ඨිය බිඳලාන්න පුළුවන් අසංකත, අවේදීක, විමුක්තිදායක, අසඤ්ඤත ධර්මයට පුළුවන්. සක්කාය දිට්ඨියට ඒක ලබා දුන්නාම සක්කාය දිට්ඨිය පෝෂණය කරන්න බෑ. එතකොට සක්කාය දිට්ඨිය පෝෂණය කරන්න පුළුවන් සඤ්ඤත, සංස්කාරක, වේදනා, විඥාන මේ ඇති ධර්මතාවයන් වලට පුළුවන්කම තියෙනවා. සක්කාය දිට්ඨිය පෝෂණය කරන්න. සක්කාය දිට්ඨිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන හයෙම පෝෂණය වෙනවා. එතකොට අපිට මේ සක්කාය දිට්ඨිය ඒ බලය අඩු කරන්න පුළුවන්කම තියෙන්නේ රූප නිරෝධයෙන්, ශබ්ද නිරෝධයෙන්, ගන්ධ නිරෝධයෙන්, රස නිරෝධයෙන්, ස්පර්ශ නිරෝධයෙන් සහ සිතුවිලි වල සංඥා නිරෝධයෙන්, ඒ කියන්නේ මානසික චේතෝ විමුක්තියෙන්, චේතනා කර්ම සිඳලීමෙන් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ සක්කාය දිට්ඨිය දුර්ලාහ. මේක මාර බලවේගයක්. මාර බලවේගය වුණාට අපිට පක්ෂපාතී. මාර බලවේගයක් තමයි පක්ෂපාතී. ඈ කොහොමද පක්ෂපාතී කියන්නේ? ඔව් අපි කැමති මොකටද? ඒ ඕනම දෙයකට මනසක් කැමති වෙනවා. ඒක තමයි අපේ පක්ෂපාතී කියන්නේ. නමුත් ඉතින් අපි කැමති වෙන දේ ඕනම දෙයකට අපි කැමති වෙනවා නම් අපි හිතන්නේ යා හොඳ කෙනෙක් කියලානේ. මිතුරෙක් කියලා හිතන්නේ. හොඳ කෙනෙක් කියලා හිතන්නේ. නමුත් ඒ කැමති වෙන්නේ ඒ සක්කාය දිට්ඨි ප්‍රවත්ම සඳහා. ඒකට අපි නිවන් දකින්න කැමති වුණාම අන්න එතෙන් දිනම් මායයන් නිහඬ වෙනවා. ඒකට සූදානම් වෙන්නේ නැහැ. මායයට අර මනසට එතෙන්දි ආහාර නැති වෙනකොට පොඩි තැති ගැනීමක් ඇති වෙනවා, ලොකු බයක් ඇති වෙනවා. මොන වගේද කියලා කියලා තියෙනවා, මාළුවෙක් ගොඩට දැම්මා වගේ. පණ යන්නේ නේද? එයාට ජීවත් වෙන්න බැරුව එයා දැන් මේ ඔක්සිජන් තිබ්බට මාළුවට ගොඩ ජීවත් වෙන්න බෑ. එයා මේ යනවා. ජලයත් එක්ක තමයි ඒක ජීවිතේ හොට තියෙන්නේ. ඒ වගේ කෙලෙස් හැමති ජලය නැති වෙනකොට මනසට මොකද වෙන්නේ? මනස මී යන හදනවා. කෙලෙස් කියන ජලය නැති වෙනකොට මනස මී යන බලන. එතකොට මේ මිය යාම මනසේ අපිට හොඳයි. මායාවේ මිය යාම, සක්කාය දිට්ඨියේ මිය යාම මිනිසෙට හොඳයි. සසර අතරමං කරන දෘෂ්ටිය නැති කළා. සසර අතරමං කරන මුලා කරන බලය නැති කළා. ඊට පස්සේ සසර ඊටාම ශ්‍රේෂ්ඨ විදියට දකිමින් සසර කැමැති පරිදි සසර පාරමිතාවක් පුරන්න පුළුවන්, සුගතිගාමීත්වය සලස ගන්න පුළුවන් මහ බලයක්, මහ ශක්තියක් එතන ලැබෙනවා. දැන් තමන්ගේ සක්කාය දිට්ඨිය තමන් හොයන්න ඕන. තමන්ගේ සක්කාය දිට්ඨිය තමන් හොයන්න ඕන. එතකොට අපි ප්‍රයෝජනෙට ගන්නෙ මොකද්ද? මොකද ගන්න ප්‍රයෝජනෙට? අපි තමන්ගේ සක්කාය දිට්ඨිය තමන් හොයන්න ඕන. මොකද ගන්න අපි ප්‍රයෝජනෙට? නුවණ ගන්නවා. අපි ප්‍රයෝජනෙට ගන්නවා. ඒ නුවණත් එක්කම තියෙන්නේ පරිශ්‍රණය කරන්නත් අමතක නොකළ යුතුයි සක්කාය දිට්ඨියමයි. සක්කාය දිට්ඨිය පරිශ්‍රණය කිරීම සඳහා යොදවාගන්නේ සක්කාය දිට්ඨියම තමයි තියෙන්නේ. වෙනන් දෙයක් නෙමෙයි. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ මොහොතේ මම පාවිච්චි කරන්නේ මේ සක්කාය දිට්ඨිය. දැන් මේ බණ අහන්නේ සක්කාය දිට්ඨිය. මෙහාට අරගෙන ආවෙත් සක්කාය දිට්ඨිය. ආයෙ නැගිටලා යන්නේ සක්කාය දිට්ඨිය. එතකොට තමා තුළ හැම දෙයක්ම මේ පවත්වාගෙන රඳවාගෙන සිටින්නේ මගේ කරගෙන ඉන්නේ සක්කාය දිට්ඨිය. එතකොට මේ සමස්තය තුළම සැඟවිලා ඉන්නවා සක්කාය දිට්ඨිය. එතකොට මෙලවට අපිව මේ ජනිත කළෙත් සක්කාය දිට්ඨිය. දැන් මනුස්ස ඥානය ඇති කරගෙන අර සසරින් ගෙන ආපු ඥානය බලය ඉක්මවා ගියපු දෙයක්කින් තමයි මේ සක්කාය දිට්ඨිය හඳුනා ගැනීම සඳහා උත්සාහ කරන්නේ. ඉතින් මම දවසක් එක මහත්මයෙක්ගෙන් ඇහුවා, මහත්මයා ඉන්ද්‍රියන් විසින් ඔබ පාලනය කරනවද ඔබ විසින් ඉන්ද්‍රියන් පාලනය කරනවද? මේ හැම කෙනෙක් ළඟම තියෙන්නේ ඉන්ද්‍රියන් විසින් තමයි යාව පාලනය වෙන්නේ. එයා විසිනුත් ඉන්ද්‍රියන් පාලනය කරනවා. හැබැයි පුතඥන ලෝකයේ ඕනම කෙනෙක්ගේ ඉන්ද්‍රිය ශක්තිය ප්‍රබලයි, තමාගේ ශක්තිය දුබලයි. ඒක නිවැරදි වෙලා තියෙන්නේ. තරහක් වෛරයක් ඉරිසියාවක් ආවත් පාලනය කරගන්න බැරි තමාගේ ශක්තිය අඩු අයට. තමාගේ ශක්තිය වැඩි අයට පුළුවන් තරම් ඉවසන්න ගොඩක් පුළුවන්. ගොඩාක් ඉවසීමේ ගුණය තියෙනවා. ගොඩාක් අතහැරීමේ ගුණය තියෙනවා. තමාගේ ශක්තිය තියෙන අයට. එතකොට ඉන්ද්‍රිය ශක්තිය තියෙන අයට බෑ. ඒ නිසා මිනිස්සු හරි අසරණයි. ඕනම මිනිස්සෙකුට හොඳින් කලා කතා කළොත් කරුණාවබර සිතුවිලි ඇති වෙනවා. තරහින් වේගෙන් කතා කළොත් අකාරුණික සිතුවිලි ඇති වෙනවා, වේගවත් භාවයක් ඇති වෙනවා. නිසා මිනිස්සයා හරිම අසරණ තැනක ජීවත් වෙනවා. දැන් ඒ ශක්තිය වෙනස් කරන්න හදන්නේ ඉන්ද්‍රිය ශක්තිය දුර්වල කරලා තමාගේ ශක්තිය වැඩි කරනවා. ඒකට කියන ඉන්ද්‍රිය සංවරය. මොකද කියන්නේ ඉන්ද්‍රිය සංවරය? මොනවද ඉන්ද්‍රිය සංවරය? චක්කුණා සංවරෝ සාදු සාතු සෝතේන සංවරෝ, ගානේන සංවරෝ සාදු සාදු ජීවාය සංවරෝ, කායේන සංවරෝ සාදු කියලා හොම් පැහැදිලි කරන්නේ. මනසාච සංවරෝ සාදු, සාදු සම්බත්ත සංවරෝ, සබ්බත් සංමුතෝ සාදු, සබ්බ දුක්ඛ නිරුජ්ජති පබුජ්ජති කියලා කියන්න පුළුවන්. සියල්ලගෙම නිදහස් වුණා. එතකොට ඉන්ද්‍රියන් හය සංවරය පහළ වුණා කියන්නේ ඒ කියන්නේ බලය බිඳුණා කියලා කියන්නේ සියල්ලගෙම නිදහස් වුණා. හැබැයි ඒකෙන් මම නිතරම කියනවා ඔබ බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ඒකට වැඩි මේ දෙයක් ඔළුවට අරගෙන ඉවර වෙලා නිවන් දකින්න කල්පනා කරන්නේ අනේ මට මේ ටික කරගන්න බැරි වෙයි කියලා. මේ කෙලෙස් වලින් වැඩි ප්‍රතිශතයයි වැඩි ප්‍රතිශතයයි කුසලයේ තියෙන්න ඕනේ. වැඩි ප්‍රතිශතයක් කුසලයේ තිබ්බනම් අඩු ප්‍රතිශතයක් මේ අකුසලයේ, එහෙම නැත්නම් කෙලෙස් තිබ්බට කමක් නැහැ නිවන් දකින්න පුළුවන්. දැන් තරාදියක් වගේ තමයි. ඒ කියන්නේ පළවෙනි මාර්ගඥානය මම මේ කතා කරන්නේ. තරාදියක් වගේ තමයි. දැන් අපි හිතමු සමානව බර දෙකක් තියෙන මේ එක පැත්තකට වැඩි ඕනේ මංචාඩියටයක් වැඩි වුණොත් ඇති. ඒ වෙත්තර තරාදිය නැමෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ වගේ නිවන් දකින්න කෙනෙකුගේ ළඟ තියෙන අතහැරීමේ ගුණය මොකද්ද? අල්ලා ගැනීම කුමද්ද? ගුණය කුමද්ද? එතන තමයි නතර වෙන්නේ. දැන් අද මේ ස්ථානයට එන්න මංචාඩියටයක හරි ප්‍රමාණයක් වැඩි වුණා බර මේ පැත්තට. ඒ නිසා අර පැත්තේ මොනතරම් බර තිබ්බත් ඒ බර ටිකට වඩා මේ පැත්ත බර වෙච්ච නිසා මෙහිට ඇවිදලා. ඒ වගේ නිවනට ඇවිදලා යනව මිනිස්සේ මොකද්ද? බර තිබුණොත් පොඩි ප්‍රමාණයක හරි බර තිබුණොත්. එහෙමනම් දැන් අපි මෙතෙක් වෙලා කතා කරපු ධර්මයේ පිළිබඳව ධර්ම මානසිකාරයක් කරමු. net පියාගෙන අසංඛාරික තැන තමන්ගේ මනස පිහිටවන්න බලන්න. කියන්නේ කිසිම සකස් වෙච්ච ධර්මයක් ඉන්ද්‍රියන් හයෙන් ග්‍රහණය කර නොගත් අවස්ථාව. අනන්තයේ හිත පිහිටවන්න බලන්න. අසීමාන්තික තැන හිත පිහිටවන්න බලන්න. අවිඥානික තැන හිත පිහිටවන්න බලන්න. සුඛ දුක්ඛ උපේක්ෂා අතීත අනාගත වර්තමාන නැති අවස්ථාව, අවිඥානික අවස්ථාව. අකාලික තැන හිත පිහිටවන්න බලන්න. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම නැති අවස්ථාව. අකාලිකයි. රයත් දහවලත් නැති අවස්ථාව. తాత్కాలికాయి అన్న ఇస్తానే సిత స్వీటు అన్న బలాన్ని నీరు భయం సీలు అతహరీం అతహరణ సీలు బందీం అతహరణ అతహరీమిట కిసివిటకు భయనవి ధర్మే అవబోధ వీమతుల సియాల యహపత్వనమాఖీన విశ్వాసే పూర్ణ అతహరణకి అతహరీమకి అకాలిక అవస్థావే సిత పిహిటవాన్ని දැනෙන සියල්ලගෙන් නිදහස් වන්න හැඟෙන සියල්ලගෙන් නිදහස් වන්න පෙනෙන සියල්ලගෙන් නිදහස් වන්න නිදහස් වීමෙන්ද නිදහස් වන්න ස්වභාවිකත්වයෙන්ද නිදහස් වන්න සැපෙන්ද නිදහස් වන්න දුකෙන්ද නිදහස් වන්න උපේක්ෂාවෙන්ද නිදහස් වන්න ධර්මයයි මරණයයි දෙපසක තැබුවොත් මා ධර්මයේ පසට යනවා මරණය ගැන නොතකා හරිනවා කියන වීරිය ඇති කරගන්න. ධර්මයයි මරණයයි තැබුවොත් මා මරණය නොතකා ධර්මයේ පසට යනවා කියන වීරිය ඇති කරගන්න. දැන් තේරෙන්නේ නැති භෞතික ලෝකයේ යමක් දිනනවට වඩා මානසික ලෝකයේ දිනන්න මොනතරම් අධ්‍යාත්මික වීරයක් ඕනද කියලා. ශාල වීරයක් විශාල බලයක් ඇතෙන්ට යොදවන්න අවශ්‍යයි. පිටින් කායිකව සිදු කරන වීරය ගැන නෙමෙයි, මෙතන මානසිකව සිදු කරන වීරය. කෙලෙස් තවන වීරයෙන් යුතුව ඉදිරියට ඇදෙන්න ඕන. කෙලෙස් කියලා කියන්නේ නීවරණ ධර්ම, නිවන වහන ආවරණය කරන, එහෙමත් නැත්නම් බාධා කරන කියන ධර්මතා එනවා. එතකොට ඒවයි රැඳෙන්නේ නැතුව ඉස්සරහට යනවා. එක් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉන්න සමයේදී අයයි මල්ලී දෙන්න රාජ්‍ය කරන සමයක් තිබ්බා. මල්ලී මේ පසේබුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ඇහුවා, ස්වාමීනි මට මේ රාජ්‍ය ලැබෙන්නේ කවද්ද කියලා. පසේබුදුරජාණන් වහන්සේ කිව්වා, ඔබට කවමදාකවත් මේ රටේ රජකම නම් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔබට මේ රටින් වෙනත් නුවරක රටක් තියෙනවා, වෙනත් ප්‍රදේශයක රටක් තියෙනවා, ඒ රටේ රජකම නම් ඔබට ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි පොඩි බාධාවල් ටිකක් තියෙනවා. ඒ බාධාවල් ටික බිඳලාගෙන යන්න පුළුවන් නම් තමයි ඔයාට රජකම ලබන්න පුළුවන්. ස්වාමීන් මම යන්න මොන බාධාව බිඳලාගෙන මම යන්න. ඊට පස්සේ මේ කුමාරය යන්න ලැහැත් වෙනකොට මෙයාගේ ඉන්න හිතවත්ම ගෝලයෝ පිරිසක් එකතු වුණා, හය දෙනෙක්. මේ අය හතයි. ඒගොල්ලෝ කුමාරය ඔබ යනවා නම් අපිත් ඉඳලා වැඩ නැහැ, ඔබ යන දිශාවකට රාජ්‍යයකට අපිත් එනවා කියලා සූදානම් වුණා. ඉතින් මද දුරක් යනකොට බොහොම ලස්සන මිහිරි මල් වතු බොහොම පිනවන තත්ත්වයේ දේවල් තියෙන ප්‍රදේශයක් හම්බ වුණා. දැන් ඉතින් තාපසතුමා කිව්වනේ මේ පසේ බුදුරජාණන් වහන්සේ කිව්වනේ මෙන්න මේ වගේ බාධක ටිකක් තියෙනවා, ඒවා ඒ නතර වෙන්නේ නැතුව ගියොත් තමයි ඔබට නිවන් දකින්න පුළුවන්. මෙන්න එහෙම නැත්තම් මේ රාජ්‍යයට රජකමටපත් වෙන්න පුළුවන් කියලා. එතකොට එතෙන්දි කරවැරි දැන් එතන ඉඳලා යනකොට එක්කෙනෙක් අඩුයි. මල්ලමුට අර එක්කෙනෙක් අර මල්වත්ති නතර වෙනවා. ඊට පස්සේ තව දුරක් යනකොට බොහොම ලස්සනට වීණා වයන වයලින් වයන නේද, බොහොම සංගීත බටනලා මේ වයන පිරිස ඉන්න මේ ප්‍රදේශයක් අම්මා. ඒ ප්‍රදේශය පහු කරලා යනකොට තවත් එක්කෙනෙක් අඬු. ඊට පස්සේ තවත් ඉස්සරහට යනකොට බොහොම සුවඳවත් මිහිරි සුගන්ධයන් හැමන බොහොම ලස්සන ප්‍රදේශයක් හම්බ වෙනවා. මල් සුවඳවල් තියෙනවා. ඉතින් එහෙම යනකොට තවත් එක්කෙනෙක් අඬු. ඊට පස්සේ තවත් ප්‍රදේශයක් යනකොට බොහොම රස මිහිරි ආහාර පාන උයල පියල දෙන දන්සල් දෙන ප්‍රදේශයක් හම්බ වෙනවා. ඒ ප්‍රදේශයෙන් එනකොට තවත් කෙනෙක් අඬු. තවත් ප්‍රදේශයක් යනකොට බොහොම සැප පහසුකම් ඇති දියුණු රාජ්‍යයක් හම්බ වෙනවා. අලාතක් හම්බ වෙනවා. එතනින් තවත් එක්කෙනෙක් අඬු වෙනවා. ඊට පස්සේ තවත් තැනකට යනකොට බොහොම ලස්සන මම පෑව වගේ සිතන පතන දේ ලැබෙන බොහොම ලස්සන ප්‍රදේශයක්, ශාස්ත්‍රීය ප්‍රදේශයක් ලැබුණා. මනස වගේ, මන ඉන්ද්‍රිය වගේ එක. ඒ ප්‍රදේශේ නුත්‍යකට තවත් එක්කෙනෙක්. දැන් අවසානේ කුමාරය විතරයි. දැන් කුමාරය විතරක් දැන් ඒ හය පහු ගලන්න මැදි. දැන් ඊට පස්සේ ගිනි කාන්තාරයක් හම්බ වෙනවා. මේ කාන්තාරේ යොදුන් හතක් දිග. ඇතම්ම 16ක් කියන නියොදුන. ඒ විදිහට යදුන් හතක් දිගයි. දැන් රැහෙන දිගාන්තරය. දැන් මේක තරණය කරන්න ඕනේ. ඊට පස්සේ ඒකත් තරණය කරා. ඊට පස්සේ එනවා මහා මඩ වගුරු බිමක් එනවා. ඒකත් යදුන් හතක් දිගයි. ඒකත් තරණය කළා. ඊටත් පස්සේ එනවා තවත් යදුන් හතක් දිග මහා ජලාශයක් පහ කරා. ඒකත් තරණය කළා. ඊටත් පස්සේ එනවා කටු වැල් සහිත කැපුණු කඩුවකින් කැපු වාසේ ඇඟ කැපෙන ගස් ඇති ප්‍රදේශයක් එනවා. ඒ යදුන් හතත් පහු කළා. ඊට පස්සේ ගොර නිරන් මහා හඬ පතුරෝමි මහා වැහි වහින ප්‍රදේශයක් හම්බුණා. ඒ ප්‍රදේශෙ නුච්චන්න ඕන තවත් මතක්. ඒකත් පහු කරගෙන ගියා. ඒකත් පහු කරගෙන ගියා. ඊට පස්සේ රජෙක් හොයනවා. එක රාජ්‍යයක රජෙක් නැතුව රජෙක් හොයන රටක් තියෙනවා. හැමෝම මම රජකමට සුදුසුයි, මම රජකමට සුදුසුයි, මම රජකමට සුදුසුයි කියලා පොරබදන ඔය පුටුවට. ඊට පස්සේ දැන් මෙච්චර වීරයක් වදාගෙන මෙච්චර දුරක් ඇවිල්ලා මට මහන්සි, මට ඔය රජකම කරන්නත් බෑ. ස්වභාවයෙන් ලැබෙනවා නම් ඒ දේ ලැබේවි කියලා කල්පනා කරේ. මේ කුමාරය පැත්තකින් වාඩි වෙලා ඉන්නේ. එතකොට රජවරෙක් තෝරන ඒ හස්ති රාජයා ඇවිල්ලා ඒ මල් මාලි මේ කුමාරයාගේ කරට දානවා. ඊට පස්සේ රාජ්‍ය රජ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි නිවන් දකින්නේ. ওই බාධක ටික වගේ ජය ගන්න පුළුවන් වීරයක් තියෙනවා නම් තමයි යාට නිර්වාණ භූමියට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුලේ ලොකු බලයක්, ලොකු වීරයක් තියෙන්න ඕන. ශක්තියක් තියෙන්න ඕන. ඒක ලෝකාධිපත්‍ය රජකමට වඩා අගය කළපු එකක් තමයි සෝවාන් මාර්ගඵලය කියන්නේ. පළවෙනි මාර්ග ඥානය කියන එක ලෝකාධිපත්‍ය රජකමට වඩා. ඒ කියන්නේ අපි හිතනවා නම් රජින හරි ඔබාමා හරි කියලා ලෝකේ ඉන්න නේද ලොකුම රාජ්‍යත්වයේ, ඊට වඩා වැඩි. රජින වුණත් වැඩන්නේ සෑඩ් මූඩ් දාගෙන ඉන්න වෙලාවල් තියෙන්නේ නේද? ඒ රජින වුණත් වැඩන්නේ දුකෙන් ඉන්න වෙලාවල් තියෙනවා. ඔබාමා වුණත් දෙගුණයක් වයසට ගිහිල්ලාලු ජනාධිපතිකමට පත් වුණාට පස්සේ ඒ මානසික ආතතිය නිසා අර වෙනතට වඩා වයසට යන වේගය වැඩි වෙනවලු. ඒක ඇමරිකාවේ හැම රජ කෙනෙකුටම වෙන දෙයක්ලු. මේ ජෝර්ජ් බුෂ්ට පවා ක්ලින්ටන් මේගොල්ලෝ ක්ලින්ටන්ට පවා ඒගොල්ලන්ට ඒ ඇති වෙලා තියෙනවා ස්වභාවය තියෙනවා. ඒ වගේ තමයි ඊට වඩා වැඩි සපතක් ලැබෙන තැන නිසා මහත් වීරිය මහත් උනන්දු මහත් කැප වීමකින් මහත් පරිශ්‍රමයකින් මේක කරන්න තියෙනවා. සම්පූර්ණ නුවණේ ක්‍රියාදාමයක් පමණයි. දැන් මොකවදාවත් කියලා නැහැනේ ඔබේ අර භෞතික දේ බාධාවක් මේ භෞතික දේ බාධාවක් කියලා නැහැ අපි. භෞතික කිසිම දෙයක් ඔබට බාධාවක් නෙමෙයි. ඒක ඇති වුණත් ප්‍රශ්නයක් නැහැ, නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. නැති වුණයි කියන්නේ සුදුසුකමකුත් නෙමෙයි, ඇති වුණයි කියන්නේ සුදුසුකමකුත් නෙමෙයි. ඒක භෞතික දේ භෞතික දෙයක්. අධ්‍යාත්මික දේ තමයි ඔබ හදාගන්න ඕන, දර්ශනය තමයි හදාගන්න. ඒ වගේම හිතේ ආශාවල් නැති කර ගන්න නෙමෙයි, නිර්වාණය සොයාගෙන යන්න. නිර්වාණය සොයාගෙන යනකොට හිතේ ඒවට තියෙන බැඳීම් වල ප්‍රතිශතය අඩු වෙනවා, නැති වෙනවා. එතකොට යම් ආකාරයක ඇදබැඳ දමන තත්ත්වයක් තිබුණොත් පමණක් ඒව ගලවා ගන්න. දැන් අපි ඉස්සරහට ඇවිදගෙන යද්දී කටුවිත්තක් පැටලුණා. ඇඳුමේ අපි මොකද කරන්නේ? අපි ඒක ගලවලා දාලා යනවා. එහෙම නැතුව මේ කැලේම තියෙන කටුවිදි කපන්න යන්නේ නැහැ. අපි ගමනක් යද්දී වටේ තියෙන ඔක්කොම කටු ගස් කප කපා යන්නේ නැහැ. අපේ ඇඟේ පැටලෙන කටුවිත්ත විතරයි අපි අයින් කරන්නේ. ඉතින් අපේ ඉන්න දැනට ඉන්න උපාසක මෑණිවරු හිතාගෙන ඉන්නේ, තාත්තලා හිතාගෙන ඉන්නේ මේ කැලේම තියෙන කටු ගස් කපන්න ඕන කියලා. එහෙම නැහැ. අපි ඒ තමන්ට දැනෙන දේවල් දැනෙන දේවල් දැන් බලන්න කාන්තාරයක් කවියසට ගියාට පස්සේ මේක දැන් තරණය කරන්නයි තියෙන්නේ කියලා හිතනට පස්සේ මොකද හිතෙන්නේ? මේක මහත් වීරියකින් කරන්න උවමනා කරන කාරණයක් කියලා හිතෙනවා. ඒ වගේම හරිම පාළු වෙහෙසකර ප්‍රදේශයක් නේද කියලා පේනවා. එතකොට තමන්ට නිර්වාණයේ අවශ්‍යතාවය ප්‍රබලව තිබුණොත් පමණයි මේක තරණය කරන්න ඌමනයි කියන ඕ වීරිය 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 පේනවා. මඩගුහුරු කියලා පෙන්වන්නේ ඈ ඕ මඩගුහුරු කියලා කියන්නේ එතකොට මඩගුහුරු කියලා කියන්නේ කටු ඉති ආදී ඒ වගේ හැම දෙයක්ම කියලා පෙන්නන්නේ මේ කටුකත්වය. එහෙම නැත්නම් මේකේ තියෙන මේ දුක්බර ස්වභාවය, එහෙම නැත්නම් තියෙන මේ කලයුතු වීරිය ප්‍රමාණය නේද අපි හැම එකකින්ම පෙන්නුවේ. එකක්වත් සුවදායි දේවල් නෙමෙයි. කාන්තාරය කියලා කියන්නේ, මඩවගුරු කියලා කියන්නේ, කටුවිදි කියලා කියන්නේ, ගුරුමිරන් මහා වැසී කියන්නේ, මහා ගංගාවක් තරණය කරනවා කියලා කියන්නේ, හැම එකක්ම අපි කිව්වේ නැහනේ. මේ මම මෙතනද පහසු යානාවක් හම්බ වුණා එතනින් යන්න කියලා එහෙම එකක් කිව්වේ නැහැ. පැහැදිලිවම මෙතන වීර්ය කොගෙම්ම පෙන්වෙයි, කොම පෙන්වෙයි, අපහසුම දේවල් ටික. ඒ අපහසුම දේවල් ටික තරණය කරලා ගියාට පස්සේ එයා මම මෙච්චර දුක් විඳගෙන ආවා කියලා අර පොරකන අතර අය අතරේ පොරකන කෙනෙක් උනේ නැහැ පුටුවට. එයා ලැබෙනවා නම් ලැබුණාවි කියලා පැත්තකින් වාරෙලා හිටියා. එතකොට ලැබුණේ. ඒ වගේ දැන් මේ නිර්වාහණය කියන එකත් එහෙමයි. ලබා ගන්න බැහැ. එහෙම මේ මමත්වයට ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මමත්වයට ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මේ ව්‍යාකූලත්වයක් තව දැන් මේ මනසේ මෙහෙම ව්‍යාකූලත්වයක් ඇති වෙනවා කියන්නේ අර මහා දැන් මෙහෙම ධර්මයේ ගමනේ යද්දී මනස ව්‍යාකූල වෙන ගොර බිරන් මහා වැස්සක් වයින්නවා වගේ. ඒක තරණය කළොත් තමයි තවත් ලැබෙන්නේ. තරවයි ලබන්නේ. කාන්තාරයක් අහුවෙනවා. මේ 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 මුළු ඉඩමකින් මේ මුළු ප්‍රදේශයකින් කුමන රාජ්‍යයක්ද කියලා එයාට එතන හිතුනොත් එහේ මෙයා එතන ඉතින් පසුබහිනවනේ. මම මේ 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 තත්ත්වෙත් තරණය කරනවා කියලා ඉදිරියට යනවා. ඒවම බල බලා ඉන්න එක නෙමෙයි කරන්නේ. ඒව හොඳයි, පාරණය වෙනස හොඳයි. නමුත් ඒව බල බලා ඉන්න එක නෙමෙයි කරන්නේ. නිවන කියන්නේ කුමන්ද? කින් සත්‍ය ගවේෂි. නිවන කියන්නේ මොකක්ද? හැමදෙස්සෙම නිවන කියන්නේ මොකක්ද කියන එකයි පරීක්ෂණය කරන්න ඕනේ. ඒකට නිවන පුළුවන් තරම් ඔළුවට කැඳ ගන්න ඕන. ජීවිතේට එකතු කර ගන්න ඕන. ලබා ගන්න ඕන නිවන කියන එක. දැන් අපිට තාම ඇවිල්ලා නැහැ. ඒක නිවන කියන එකේ ස්වභාවය අඳුරනවා නම් ඒ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කර ගන්න බලන්න ඕන. ඒ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කර ගන්න බලන්න. ඒ කියන්නේ මම දැන් මම සිටින්නේ නිවන පැත්තේද දැල් වෙන පැත්තේද? එතකොට ඔබ දැල් වෙන පැත්තේ ඉන්නවා නම් නිවන පැත්තට මාරු වෙනවා. එතකොට නිවන පැත්තේ ඉඳගෙන බලන්න, අසන්න, ගඳ සුවඳ විඳින්න, රස විඳින්න, මේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන පැත්තට එන්න ඕනේ. දැන් නිවන පැත්තේ ඉඳන් බැලුවොත් දැන් ඔබ මේ දැවෙන පැත්තේ ඉඳන් බැලුවොත් මේක දිහා පේන විදිය එක, නිවන පැත්තේ ඉඳන් බැලුවොත් මේ වටාත්ත පේන විදිය එක. දැන් අපි ඒක විග්‍රහ කරමුකෝ. දැන් දැවෙන පැත්තේ ඉඳන් බැලුවොත් මොකද පේන්නේ? මේ වටාත්තත් මෙහෙම මෙහෙම අරගෙන ඉවරලා පාරේ ඇවිදගෙන යන්න කැමති වෙන්නේ. මේ වටාත්ත තරම පාර යන්න කැමති වේද? මම කියන්නේ පේන්න මෙහෙම තියාගෙන ඇති. එහෙම යන්න කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව මේක අපිට අයිති දෙයක් නෙමෙයි, අපි පාවිච්චි කරන දෙයක් නෙමෙයි. මිනිස්සු මොනවා හරි හිතයි මොකද මේ මිනිස්සුර පිසුදු කියලා හිතයි කියලා ගේමියන්න කැමති වෙන්නේ නැහැ මේක. ඒ වගේම දැවෙන පැත්තේ ඉඳන් බැලුවාම මේකේ තියෙන ස්වභාවයන් දන්නෝ, මේ කාටද අයිති කියලා දන්නෝ. ඔය වගේ සංස්කාරක ධර්ම ගොඩාක් තියෙනවා. එතකොට නිවන පැත්තේ ඉඳන් බැලුවහම මේ ගැන මොකද හිතෙන්නේ? නිවන පැත්තේ ඉඳන් බැලුවහම මොකද හිතෙන්නේ? එයා මේක දිහා බලන්නේ ඇසකුත් නැති රූපයකුත් නැති තැනින්. බලන්න හොඳට කල්පනා කරලා බලන්න. ඇසකුත් නැති රූපයකුත් නැති තැනින් බැලුවහම මොනවද පේන්නේ? ඌත් පේන්නේ. ඔව්, රූපෙකුත් නැති. දැන් බැලුවම මොකද වෙන්නේ? මොකද පේන්නේ? වැරදි. උත්තරේ වැරදි. කිසිවක් නැහැ කියන එක පේන්නේ. හොඳට මතක තියාගන්න. හොඳට ශ්‍රවණය කරන්නත් ඕන, හොඳට කල්පනා කරලා බලන්න. මේකදී ඇසකුත් නැති රූපයකුත් නැති තැනින් බලන්න කිව්වා. ඉස්සෙල්ලා තෝරා ගන්න ඇසකුත් නැති තැනින් බලන්න. රූපයකුත් නැති තැන බලන්න. ඇසකුත් නැති රූපයකුත් නැති තැනයි බලලා කියන්න ඕන. එතකොට පේන දෙයි මම අහන්නේ. එමනතු රූපේ නැතුව ඇස තීද්ද විතරක් නෙමෙයි. ගැඹුරු දෙයක්. හැමදාම මම කියනවා මානන් සරල දේවල් කියන්නේ නැහැ. ඉතාලම ගැඹීර දේවල්ුයි කියන්නේ. මේ 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 කාරණේ සෑහෙන්න ගැඹුරට යන්න පුළුවන් ඔබට. ශාල ගැඹුරක් තියෙන කාරණේ. හොඳට බලන්න, විවර්ෂණය කරන්න, හොඳට මතක තියාගන්න. ඇසකුත් නැති, රූපේකුත් නැති. තව උත්තරයක් ආවම මේක හරිද කියලා බලන්න. හරිද? ඇසකුත් නැති, රූපේකුත් නැති තැනින් බැලීමකට මේක ගැළපෙනවද කියලා අහන්න තමයි විමර්ශනය කරලා බලන්න. විද්‍යානුකූල ස්වභාවයක් වුණොත්, තර්කානුකූල ස්වභාවයක් වුණොත්, ධර්මානුකූල ස්වභාවයක් වුණොත් බලන කල තමයි සත්‍ය කියන එක මතු කරගන්න පුළුවන්. තර්කානුකූලව බලන්න ඕන. දැන් මගේ ළඟ තර්කයකුත් තියෙනවා ඔබට. මේ විදියට තර්කයක් ගොඩ නැගුවොත්, මේ විදියට තර්කයක් ගොඩ නැගුවොත් හැබැයි දහමට පැමිණි උත්තරේ පැමිණියොත් ඒකට තර්ක ගොඩ නගන්න බෑ. දැන් මාත් එක කාටවත් තර්ක කරන්න බෑ. බද තර්ක කරන්න එන කෙනෙකුට තර්ක කරන්න බැරි වචනයක් මම දෙනවා ඉස්සරහට. ඊට පස්සේ තර්ක කරන්න බෑ. තර්ක ශාස්ත්‍රයේ වැඩෙන මහාචාර්යවරයෙකුත් දසක් මගෙන් ආවා, උභාස තර්ක ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවා කියලා ටික කතා කළාට පස්සේ මම එතුමන්ට කිව්වා, අපි වගේ අය ලියපු පොත් තමයි ඔයාලා කියවන්නේ කියලා. එතුමන්ට කට උතර දෙයි ඊට පස්සේ. ඒ කාරණේ පමණක් නෙමෙයි, ඊට වඩා වෙනස් ධර්මය කාරණේ ඔස්සේ ක්‍රියා කරනකොට අතක්ඛාවචර ධර්මය කියන කියන්නේ තර්කයකට උඩ නගන්න බැරි අවස්ථාවක් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒක හැමෝටම කරන්න බැහැ ලෝකේ. ධර්මය ප්‍රතිවේධ කරපු කෙනෙකුටම ලැබෙන ශක්තියක්. තර්කයකට ගොඩනගන්න බැරි දෙයක් පෙන්වන්න පුළුවන්. එතකොට තර්කයකට ගොඩනගන්න බැරි පිළිතුරක් තමයි අපිට එන්නේ. තර්කයකට ගොඩනගන්න බැරි පිළිතුරක්. ඈ ඒ තත්ත්වයට ගියාම තමයි ඒ තත්ත්වයට පැමිණෙන්නට උපකාරක ධර්මයක් හැටියට තමයි මේ පරේක්ෂණය අපි දෙන්නේ. මේ පරේක්ෂණ අවස්ථාවකදී ඔබට ධර්ම අවබෝධය ලැබෙන්න දෙයක් ලැබෙන්න පුළුවන්. හ්ම්. මොහොතකදී ඔබ සියල්ල ඉක්මවා යන දර්ශනයට ඉන්දියන් 6ම ඉක්මවා ගිහින ලෝකේ බලන දර්ශනයට පත් වෙන්නට පුළුවන්. මොකද එහෙම මේ සාසන ඉතිහාසයේ තියෙනනේ, ධර්ම ශ්‍රවණය කරද්දිම මාර්ගඵලයටපත් වෙනවා, ධර්ම විමර්ශනය කරද්දිම මාර්ගඵලයටපත් වෙනවා. බලන්න ධම්මපද එහෙම කියවල මේ ගාථාව ඇසීමෙන් මේ මානවකයා සෝහාන් උනාය, සකුදාගාමි උනාය, අනාගාමි උනාය කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ධර්ම විමර්ශනයත් කරන්න ඕන නේද මන්නේ? කරන්න ඕන නේද? ආ එහෙම කරන්න ඕන. දෙන් ධර්ම විමර්ශනය කරන්න ඕනේ. එතන සාමාන්‍යයෙන් සුද්ධයක් නැති දර්ශනයක් හොඳයි, රූපයක් නැති දර්ශනයක්. එතකොට මොනවද වෙන්නේ? පුද්ගලයෙක් නැති ශූන්‍යතාවය කියලා ඒ වචනයක් වදන්න පුළුවන් ඒකට. ඔව්. ඔව්. තව නෑ තර්ක නෑනේ, දැන් ගොඩක් තර්ක බින්දිනවනේ. එතකොට තර්ක බින්දිනවා. ඒ නිවැරදි උත්තරේ ලැබෙනකොට තර්ක ගොඩ නගන්න බෑ. වචන ඉක්මවා යනවනේ. වචන ඉක්මවා යනකොට, ඉන්ද්‍රිය විශේෂ ඉක්මවා යනකොට තර්ක ගොඩ නගන්න බැරි වෙනවා. තවත් එක් දෙයක් කියලා කියන්නේ කොහොමද දකින්නේ? කොහොමද දකින්නේ? නෑ නෑ, අපි ඇස්වේ මේ සත් නැතුව නේද රූපේකුත් නැති තැනින් දකින්න කියලා අපි කිව්වේ. සත් නැති රූපයක් නැති තැනින් දකින්න. දැන් අපි හිතමු ඇස සංවර කරලානේ. දැන් චක්ුණා චමේ වලක් වර්ගදී ඇස නිරෝධ කරන්න කියලා කියනවා. නිරෝධ කරනවා කියන්නේ ඉවත් කරනවා. ඇස ඉවත් කරලා බලනවා කියන එක මගේ වචනයට එනකොට මම ඒක ගන්නවා ඇස නැතුව බලනවා කියලා මම කියනවා. නමුත් ඇස නිරෝධ කරන්න, කන නිරෝධ කරන්න, ආසය නිරෝධ කරන්න, මේ ඔය රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නිරෝධ කරන්නනේ කියලා දෙන පටිච්ච සමුප්පාදය කියලා දෙන නිරෝධ කරන්න, දුරු කරන්න. දැන් මේ දෙකම ගන්න ඕනේ. දැන් එක පැත්තක් තමයි බෝඩාවදෙනින් බලන්නේ. එක්ක වටාපිට පැත්ත බලනවා, එක්ක ඇහැ දිහා බලනවා. ඒ නිසා මේ දෙකම දිහා බලන්න. වටාපත, ඒ කියන්නේ රූපය. ඒ බලන ඇස. එතකොට රූපයකුත් නැති, ඇසකුත් නැති අවස්ථාවෙන් බලලා මර කියන්න කියන එකයි මම කිව්වේ. ඒක හරි ගැඹුරු කාරණයක්. ඒ එතනින් බලන්න පුළුවන් ශක්තිය උදා වෙන්නේ මේ විදිහට බැලුවොත් තමයි. ඒ පරිශ්‍රණය කළොත් තමයි. ඔව්. දැන් මේ දෙපාර්ශවයටම දෙපැත්තටම සාධාරණී ඉෂ්ට වෙන්නත් ඕන.
හරි.
නම් තව එතන පහදලි වෙනවා. යන්න ඕනේ. තව විමර්ශනය කරලා බැලුවොත් තව අලුත් දේවල් පහළ වෙනවා. තවත් දීප්තිමත් මේ වචන සහ දර්ශනයන් පහළ වෙනවා. මොයි ඇවිල්ලා තියෙන මඩ ගොහුරු කාන්තාර ගොර විරන් මහ වරුසා ඔය ඇවිල්ලා තියෙන්නේ. දැන් ඕව තරණය කරන්න ඕන. දැන් සැප නැහැ. තියෙන්නේ මඬර කාන්තාර කටු කැල. දැන් ඔය පහු කරන්න වෙලා තියෙන්නේ. ඔය පරේෂණයේ යෙදෙන්නේ ඒ වගේ දෙයක්. මේ සිටිවිලිත් එක්ක, මේ සංකල්පත් එක්ක පොරබදමින් මේ දර්ශනය සොයනවා කියලා කියන්නේ කටු කැලයක්ම දින යනවා වගේ වැඩක්. හැම පැත්තෙම කැපෙනවා. මහාවීරයක්, මහනුවණක්, මහා සැලකිල්ලක්කින් යුතුව යන දුර්ලභ මිනිසයා බවට පත් වෙනවා. ඔව්. දැන් කෙලෙස් මම පැහැදිලි කරන්නේ කෙලස්තියේවි කෙලස් සම්පූර්ණයෙන් සිඳලාලා රහත් වෙන්න නෙමෙයිනේ අපි කියන්නේ. කෙලස් බාධාවක් නෙවෙයි. පාරේ තියෙන බාධාවක් කියන්නේ. දැන් අපි හිතමු මෙහෙම තියෙමු. පාරේ යද්දී පොඩි වලවල් තිබුණොත් එහෙම අපි ඔය පහල වලවල් වහන්නේ නේ යන්න ඕනේ. ඔය වලවල් මගේ ඇරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වල මතින් හරි අපිට යන්න පුළුවන්, බාධාවක් නැහැ. නමුත් විශාල බාධාවක් තිබුණොත් ලොකු අගලක් අපල තිබුණොත් අන්න එදෙන්දි නම් ඒක බහැලා පුරවලා හදලා වැඩි නම් අඩු කරලා, අඩු නම් වැඩි කරලා පුරවලා තමයි වාහනේ ගන්න වෙන්නේ. ඒ වගේ ජීවිතේට හමු වෙනවා බාධක හම්බුන සමහර දේවල් හරියට මේ ඒව නොසලකා හැරලා යන්න පුළුවන් කමක් තියෙනවා.
දැන් සමහර
දේවල් මග ඇරලා යන්න පුළුවන්
කමක්. සමහර එකම දේ අපි එකපාරට මග ඇරෙට ආයේ තව තැනක දිනවා.
ඔව්.
මම කියන්නේ ඒ එක දේ නවත්තගෙන ඇත්ත කිව්වම් කියන්නේ අවස්ථාවේ යම් සාකච්ඡාවක් කියන්නේ සාකච්ඡාවක්
නෑ. ඒ එකම නෙමෙයි එන්නේ. එක වගේ ස්වરૂපයකින් දෙයක් තමයි එන්නේ. එකම දේත් මතක් වෙන අවස්ථාවල් තියෙනවා. ඒකට කියනවා తත්‍ර తත්‍රාభిනන්දනී කියලා. නැවත තැනෙනවා.
ඔව්. ඒකට මම කියන්නේ
ඒකත් එක්ක යම් නිදි සම්පූර්ණ නැතිවීම කරන්න කිසිම දෙයක් උත්සාහ කරන්න එපා. තමන්ට ඒක කොනකින් තීද්දි වුණත් සමහර වෙලාවට ඒ කොනකින් ඒක තියෙනක වෙන්න පුළුවන් තමන්ට නිවන් දකීමට තියෙන මේ රුකුල. ඈ වඩා දෙනකොට දුක් වේදනාව තමයි කොනකින් තීද්දි තමයි ඒගොල්ලෝ නිවන් දැක්කේ. දුක් වේදනාවක් පසකින් එද්දි තමයි ඒගොල්ලෝ ඒ ශක්තිය තමයි නිවනට භාජනය කරගත්තේ.
ඒ ගමනේදී චැලෙන්ජ් එක
ඔව් හැමතිස්සෙම එහෙමනේ. මතක් වෙන්නේ මෙහෙමනේ, මූද රැලි එනකොට ඔරුව ඉස්සෙනවනේ. ඊට පස්සේ ඒ රැල්ලට කොච්චර උස රැල්ලක් ආවත් ඔරුව වගේ 10 ගුණයක් උස රැල්ලක් ආවත් රැල්ලත් එක්ක ඔරුව ඉස්සෙනවා. ඊට පස්සේ ඔරුව මේ ගමන් කරනවා. ගමන යන. ඒ වගේ තමන්ගේ වීරිය බලවත් වෙනවා. එන පුජ්‍යලයාගේ ස්වરૂපයට අනුව
තමන්ට ශක්තිමත් කියන්නේ ප්‍රයෝජන ගන්න පුළුවන්
කියන ඔව් ඒ හැම මොහොතේදී ඒ දේ මේ මා සොයාගෙන යන නිර්වාණය සොයාගෙන යන ගමනේදී බාධාවක් නම් අධ්‍යාත්මික වශයෙන් ඒක බාහිර වශයෙන් ගිල්ල වෙනස් කරන්න ඕනේ නැහැ. අධ්‍යාත්මික වශයෙන්ම ඒක පරාජය කරගෙන යන්න පුළුවන් ශක්තිය තමයි තියෙන්න ඕනේ. ඒකේ ආදීනවේ බලන්න පුළුවන්. නිස්සාරත්වයේ බලන්න පුළුවන් නේද? ඒක ඒ විදිහට බලනකොට අපිට අනිවාර්යෙන් මේ දේවල් ඉවත් කරගෙන යෑමේ හැකියාව ලැබෙනවා. එනවා මට වුණ සිද්ධිය තමයි මමත් ඉතින් බණ අහනකොට හිත සැහැල්ලු වෙනවා. හොඳයිනේ. හිත සැහැල්ලු වෙනවා සතියක් විතර හොඳින් ඉන්න පුළුවන්. ආයි මේකට හිත ආයි අසන්සුන් බවක් ඇති වෙනවා. මෙහෙම මෙහෙම තියෙනකොට ඉතින් කල්පනා වෙනවා දැන් මෙහෙම මෙහෙම ඉඳි හරිසි මලෝ. ධර්මබෝධිය තුරෝ මලොත් මොකද වෙන්නේ? මෙහෙම බෑ. ඒ නිසා මම ඉක්මනින්ම ධර්ම අවබෝධය කරගන්න ඕනේ කියන අදහසින් වීර්යයතුවා මහන්සි වුණා. එතකොට අපිට පුළුවන්කම් තිබුණා මාර්ගඵලයක් අතහරින්න පුළුවන්කමක් තිබුණා. මාර්ගඵල හැමෝටම තියෙනවනේ. ඵල හැමෝටම තියෙන මෙතෙන්දි වෙන්නේ ඵල අස්ත. ඵලයක් අස් කරලා දැම්මා. අමාරා ඉන්නේ මේ පලාස්තිකව ලැබෙනවා මොනවා හරි කියලා. එක ඵලයක් ලැබුවා. මොකද්ද ඵලය? සක්කාය දිට්ඨිය ඵලය නැති කරනවා. සක්කාය දිට්ඨි ඵලය ලැබුවා. ඒකෝර මොකවත් නැහැ. ලැබිච්ච දෙයක් නැහැ. ඒ නිසා මාර්ගඵල ලබල නම් නැහැ මම. ඒක අනිවාර්යෙන් කියන්න බෑ තැන් තැන් වල ගිහිල්ලා ආමඳුර මාර්ගවල ලැබලා ගිනයි. ඒ කියන්නේ මම බොරු කියලා මම කියන මේ ටේප් එක දාලා පෙන්නන මේ බලන්න මම දා කියලා දෙන්නේ නැහැ කියලා. හරි වෙන්නේ නෝ ඔය බොරු කියලා දෙන්නේ කියලා. ලැබලා නැහැ. අත්තරලා දින අයින් කරලා තියෙනවා. ඒක තනතුරක් නෙමෙයි. තිබිච්ච තනතුරක් තිබුණු මාන්නය තිබුණු උද්දච්චකම එතන නැතිලා යන්නේ. තනතුරු එතන නැහැ. ආර්ය භූමිය කොහෙත්ම තනතුරු නැහැ. ආර්ය භූමියේ සියලු දෙනාම එක හා සමානයි. එක හා සමාන කියන්නේ අසම සමයිනේ. අසම සමයි. ඥාන දර්ශනේ. දැන් ඔයත් උනත් ධර්ම අවබෝධය කරගත්තොත් ඒ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුව අද ජීවමානව ශරීරයෙන් නැතත් ඒ අපපටිම බුදුරජාණන් වහන්සේගේ ඒ ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි බුදුහාමුදුරන් පුත්‍රයෙක් බවට පත් වෙන එක මොනතරම් සතුටක්ද? බුදුහාමුදුරන් නෑකම් කියන දැනට පුතජ්‍ය නැත් නෑකම් කියන්නේ බුදුහාමුදුරන්ට නෙමෙයි. කාටද නෑකම් කියන්නේ? මාරයා තාත්ත කරගෙන ඉන්නේ. මාරයා තාත්ත කරගෙන ඉන්නේ ඈ මනස යට වෙලා මනසට රැවටිලා ඉන්නකොට මාරයා තාත්ත කරන් ඉන්නේ. තව දූල තුන් දෙනෙකුත් ඉන්නවනේ. ඒගොල්ලෝ තමයි යාළුවෝ, එහෙලියෝ. කවුද? තණ්හා, රති, රාග. අවේ ඉන්නේ යාළු එළිය තුන් දෙනා. මොඩුම ඉන්නේ යාළු තුන් දෙනා. ඒගොල්ලන්ගේ නැටුම් බල බල සංගීතය අහා ඉන්න පුළුවන්. එතෙන්ටපත් වීම දෙවෙනි ස්වરૂපයකින් නිගවේෂණය කිරීමක් කරන්නේ. එතෙන් දැකලා තමයි කරන්නේ. ඔව් එතෙන්ට ඒ තත්වයටම ආවද නැද්ද නෙමෙයි. ඒ තත්වයටපත් වෙන්න උත්සාහ කරමින් ඒ තත්වයටපත් වෙමින් තමයි අපි මේ කරන්න මේ පරිශ්‍රණය කරන්නේ. ඒකට අපිට යම් දවසක සැමවීම අසඤ්ඤත ස්වභාවයට එන්න පුළුවන්. සංඥා නිරෝධයට සඤ්ඤා නිරෝධයට එන්න පුළුවන්. දැන් සඤ්ඤා නිරෝධයෙන් ලෝකේ දිහා බලන්න පුළුවන් හැකියාව උදා කරගන්නවා. ඒක ලෝකෝත්තර ඥානයකට නෙ පුළුවන්. සඤ්ඤා නිරෝධයෙන් බලන්න පුළුවන් ලෝකෝත්තර ඥානය. නැත්තම් සඤ්ඤා සහිත බලන්නේ මම සහිත. ඉන්ද්‍රියන් සහිත. ඈ ඒ ඒ තලෙ නෙමෙයි මේ එතන මේ කතා කරන්නේ. ඒ අසඤ්ඤත තලෙ කියලා කිව්වට ඒ අසඤ්ඤත තල කියන තැන නෙමෙයි. මෙතන සංඥා නිරෝධය. ඒ අසඤ්ඤත කියලා කියන්නේ සංඥාව විතරක් නැති නිද්‍රාව වගේ අසඤ්ඤත. ඒ සංඥාව විතරක් නැති අනිත් ඒවා ඇති රූප ඇති. ඔව් රූපේ තියෙන. මෙතන එහෙම නෙමෙයි. මෙතන අසඤ්ඤත කියලා කිව්වහම අර පටිච්ච සමුප්පාදයෙන් නිරෝධය කරපු තැන. පටිච්ච සමුප්පාදයෙන් නිරෝධය කියලා කියන්නේ නාම රූප නිරෝධෝ, සංඝායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධෝ, නේ? අන්නා නිරෝධෝ, මේ උපාදාන ඒ ඔක්කොම ඒ පටිච්ච මුළු පටිච්ච සමුප්පාදයෙන් නිරෝධය කරපු තැනින් බලන අසඤ්ඤත. සංඥා නිරෝධෝ කියපු එකයි මේ කතා කරන්නේ. ඒ අසඤ්ඤත තල වලට යන සමත භාවනාවේ සමත භාවනාවෙන් ඒ ධ්‍යාන වඩලා මේ එහෙම යන්නේ. ඔව් ඔව් අසඤ්ඤත තලවල ඉපදෙන්නේ. එහෙම මේ කන්නේ මේ
විදර්ශනා
මේ විදර්ශනාත්මක ඥානය බලන්න. කියන්නේ අසඤ්ඤත කියලා මෙතනින් අදහස් කරේ සංඥාවෙන් තොරව බලනවා කියන එක. එතකොට සංඥාව විතරක් නෙමෙයි ප්‍රහාණය වෙන්නේ කියලා අපි දන්නවා. සංඥාවෙන් තොරව බලනකොට සියල්ලම ප්‍රහාණය වෙනවා. මොකද හේතුව මේ එකට බැඳිච්ච දේ. ඔව් එකට බැඳිලා. ඔව් එකට බැඳිලා තියෙනවා. එකට බැඳිලා තියෙනවා. අවිනිර්භෝධිකව කියන්නේ ඒක වෙන් කරන්න බෑ. යපි දෙන මේ ප්‍රායෝගික ක්‍රම ඔබට පුළුවන්කම දෙන ඇස ඉක්මවන්න, මන ඉක්මවන්න හේතුකාරකයක් බවට පත් වෙනවා. ඉඳලාම ලබන ලද පරේෂණ එය තුළ ලැබුණු දහම් ශක්තියක් ඇති, දහම් කුසලයක් ඇති. බලන්න ඔබලගේ එක තියෙනවද කියලා. හොඳට ඇස්තික තියලා බලන්න. ඇස්තික කියලා බලන්න ඔබ තුළ වැඩිච්ච ස්වභාවික දහම් කුසල බලයක් ඇති. අන්නේ කුසල බලය විඳ දරා ගන්න, එහෙම නැත්නම් භුක්ති විඳින්න, එහෙමත් නැත්නම් ඒකට අපි කියමු ඒ තුළ වැඩ ඉන්න, ඒ තුළ ජීවත් වෙන්න කියලා කියන්න පුළුවන්. බලන්න ටික වෙලාවක් ලබාගත දහම් කුසලයේ ස්වභාවිකව වැඩ ඉන්න බලන්න. එහෙම දෙයක් තියෙනවද රැස් වෙච්ච දෙයක්? තියෙනවද? එහෙනම් ප්‍රඥා සම්පatti ගුණයක් තියෙනවද?
තියෙනවා.
ඔව් ඔව්. ආවට වඩා වෙනසක් තියෙනවන්නේ. මේ කරන ලද දහම් පරේෂණය තුළින් මේ ස්වභාවික සම්මා සමාධි ගුණයක්. කියන්නේ බැඳුනේ නැති ඒකාග්‍රතාවය, බැඳුනේ නැති සිහිය. දැන් අපේ ගිය ඉරිදාව මහත්මයාත් එක්ක අපේ මෑණියනේ අපි කතා කරා සංඥාවෙන් තොරවනේ ඇවිදින් මේ වාහන එලවන්න පුළුවන් කියලා. සිහියෙන් තොරව සම්මා සතියෙන් මහත්මයා බය වුණා. කොහොමද වාහන එලවන සිහියෙන් තොරව වාහන එලවන්නේ කියලා නේ. මේක තමයි කියලා දුන්නා. ඔව් ඒ ගැන කතා කර කර යන්නේ නේද? ඔව් ඉතින් මේ සංඥාවකින් තොරව කොහොමද මෙහෙම ක්‍රියා කරන්න පුළුවන් කියලා. දැන් මේ සිහිය නැති නිසා නෙමෙයි මේ අපේ ඇයිට මේ කරදර ඔක්කොම තියෙන්නේ. සිහිය වැඩි නිසා. සිහියවල් වැඩි. අරමුණු වැඩි. බලන්න අතන සැබෑ කිසිම සිහියක් නැහැ කියලා මම අදහස් කරන්නේ පිරිසුදු සිහිය ඒතර පහළ වෙනවා. සම්මා සතිය. සම්මා සතිය.
ආයෙත්
දැන් ආයෙත්
කියන්නේ
අර සියුම ඒ අට දැන් අපි නම් අටින් බැඳලා ඉන්නේ. ඔව් අටින් බැඳි. අන්න හරියට ඒ අටෙම නිදහස් තමයි නිවැරදි වෙන්නේ. දැන් බලන්න සම්මා දිට්ඨි. දෘෂ්ටි නැත්තම් තමයි නිවැරදිව පේන්නේ ලෝකය. දෘෂ්ටිගතව බලුවොත් එහෙම ඒකපාර්ශ්විකවනේ පේන්නේ. සම්මා සංකප්ප. සංකල්ප වලින් බලුවොත් එහෙම ලෝකේ ඒකපාර්ශ්විකව තමන් ගත්ත සංකල්පයට අනුව පේන්නේ. ඒකනේ මේ ලෝකෙට වෙලා තියෙන තමන් ගත්ත ආගම, ගත්ත ප්‍රතිපදා, ගත්ත ක්‍රමය නේද තියෙන්නේ. සම්මා සංකප්ප. සම්මා වාචා.
ඒක
ආරියස්ථාංග මාර්ගයේ නිදහස් වෙන්න ඕන කියන්නේ මේකයි. සම්මා ගුණය නිදහස් කරගන්න එපා. දැන් ආරියස්ථාංග මාර්ගයේ තියෙන අර ප්‍රතිපත් අට කරුණ වටේ නිදහස් වෙන්න ඕන සම්මා ගුණයටපත් වෙන්න ඕන. ඒකයි. ආරියස්ථාංග මාර්ගයෙන් නිදහස් වෙනවා කිව්වම අදහස් වෙන්නේ දෘෂ්ටි ගුණය නිදහස් වෙලා සම්මා ගුණයට එන්න. සංකල්ප ගුණය නිදහස් වෙලා සම්මා ගුණයට එන්න. වචන ගුණය නිදහස් වෙලා සම්මා ගුණයට එන්න. ඒ විදිහට අටම එන්න. අච්චර. එතකොට සමාධියක් නැති තැන තමයි නියම සමාධිය
තියෙන්නේ.
අල්ලගත්ත දෙයක් නේ. සමාධියක් නැති තැන තමයි නිවැරදි සමාධිය තියෙන්නේ. දැන් එතකොට මේ ශ්ලෝකේ ජීවත් වෙන සාමාන්‍ය තලයේ මිනිසුන්ට සමාධි තියෙන්නේ. මේක ආශ්චර්යමත් ධර්මයක්. ඔය කියන ඔය පිළිවෙත් ඔය හොයාගෙන යනකොට ඒක අවබෝධ වෙන්නට තමයි උපකාරක වෙන්න තමයි අපි මේ කරුණ කියන්නේ. කමන. ඒකට උපකාර වෙන්න උවමනා කරන ධර්ම තමයි මේ කියන්නේ. ඒක ආශ්චර්යමත් ධර්මයක්. ඈ දැන් මේ චූලපන්ත ගහමතුරාන්ට මේ පිරිසුදු වේවා කියලා රෙදි කෑල්ලක් දුන්නා මේක කළා හද නැතුව. ඇහුවේ මේක ඇහුවේ නැහැ. මේක නිරකලාම සක්කාය දිට්ඨිය නැතුයි අයිද කොහොමද මේකෙන් සක්කාය දිට්ඨිය අහුවෙන්නේ? එහෙම මොකුත් කතා නැහැ. අහපු එක හොඳයි. නමුත් මේ කියන පිළිවෙත කරගෙන යන්න ඒකට උපකාර වෙන පිළිවෙත් තමයි අපි දකිමින් ඔබට මේ දෙන්නේ. ඔබට තියෙන්නේ මේවා ආශ්චර්යමත් දෙයක්. මේක ඇහැට පෙන්වන්න බැරි ඉන්ද්‍රිය විෂයක් කරන්න බැරි දහමක් පහ පහ මහා ප්‍රාතිහාරයක් මේ ධර්ම අවබෝධය කරගන්නා කියන එකයි ධර්ම දේශනා කරනවා කියන එක. ධර්ම දේශනා කරනවා කියන්නේ මොනව හරි අතීත කතාවක් කියලා දෙන එක ධර්ම දේශනාවක් නෙමෙයි. ඒ උපදේ කතන්දරයක් පමණයි. ඒවට කියන්නේ බණ කියලා. බණ කියලා හරියන්නේ නැහැ. සද්ධර්ම දේශනයක් බවට පත් කරන්න පත් කරගන්න පුළුවන්කම් තියෙන්නේ. මේ විදිහේ පරිශනයන් කියන්නේ මේ නිසා මේ පෙන්නපු දේවල් ඔබ හොයන්න පරීක්ෂණය කරන්න ගවේෂණය කරන්න. ඒ ගවේෂණය කිරීම තුළින් අර ලෝකෝත්තර ශක්තිය වර්ධනය වෙලා ඔබට ඊටාම ළඟදීම මේ ධර්ම අවබෝධය කරගන්න හැකියාව ලැබෙවි. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.